அதிகார ஜனாதிபத்தியமா?
ගරු කථානායකතුමනි, මේ ගරු සභාවේදී විශේෂයෙන්ම අද අප විසින් නිර්මාණය කළ අපේම සුජාත දරුවෙක් වූ දානවෙනි සංශෝධනය සහ ඊට අදාළ විවස්ථා සභාව පිළිබඳව කෙරෙන විවාදයේදී සහභාගී වීමට ලැබීම ගැන මා පළමුවෙන්ම සතුටු වෙනවා. ඒ වගේ මේ අවස්ථාව කාලය මට දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ ගරු සභාවේ අද මේ විවස්ථා සභාවේ කටයුතු සම්බන්ධයෙන් කරන ලද සාකච්ඡාවේදී වගේම ඉට පිටත විවිධ උත්සව සභාවල ප්‍රවෘත්ති සාකච්ඡා තුළ දේශපාලන වේදිකාව තුළ මා විසින් පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයට පිළිතුරු වශයෙන් අවස්ථා කීපයකදීම ගරු අගමැතිතුමත් පිළිතුරු දීලා තිබුණා. ඒ වගේම මම එදා මේ ගරු සභාවේ කතා කළ දිනට පසුදින ඔබතුමත් ඒ පිළිබඳව මට පිළිතුරු ප්‍රකාශයක් රටට නිකුත් කරලා තිබුණා. අද මේ විවාදය ආරම්භ වූ අවස්ථාවේ සිට මීට සහභාගී වූ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමතිවරු කීප දෙනෙක් මේ ප්‍රශ්නයේදී දැනට මාදරන ස්ථාවරය පිළිබඳව ඉතාමත් වැරදි අර්ථකථනයක් දෙමින් මා පිළිබඳව දැඩි විවේචනයන් කර තිබුණු බවත් මට දැනගන්නට ලැබුණා. නමුත් ගරු කථානායකතුමනි, මම අද මේ ගරු සභාවට ආවේ ඔබතුමාගේ අවසරය තුළ විශේෂයෙන්ම ඒ එකම කතාවකටවත් පිළිතුරු දීමට නම් නොවන බව මා මුලින්ම ප්‍රකාශ කරන්නට ඕනේ. මා මීට පෙර මේ සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශ පිළිබඳව දී ඇති විග්‍රහයන් සහ විවේචන මා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මට පෙනී ගියා ගරු අගමැතිතුමාගේත් ආණ්ඩුවේ සහ විපක්ෂයේ සමහර මැති ඇමතිවරුන්ගේත් ප්‍රකාශ තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කර ඇති විනිශ්චකාරවරු සම්බන්ධයෙන් මම විවේචනයක් නැත්නම් විරෝධයක් පළ කර ඇති බව ඔවුන්ගේ ප්‍රකාශවලින් පෙනී ගියා. මම ඉතා පැහැදිලිවම කියන්නට ඕන, ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ අභ්‍යාචනාධිකරණයට පත්කර ඇති පත්වීම් ලබා ඇති විනිශ්චකාරතුමාල සම්බන්ධයෙන් මගේ කිසිදු විවේචනයක් නැහැ. ඒ පිළිබඳව මගේ කිසිදු දෝෂාරෝපණයකුත් නැහැ. ඒ පිළිබඳව කිසිම මගේ විරුද්ධත්වයකුත් නැහැ. ප්‍රශ්නය කනපිට හරවා අධිකරණයට සහ රටට මා පිළිබඳව ඉතා වැරදි රූපයක් පෙන්වන්න මේ ප්‍රශ්නයේදී ඇතැම් පිරිත් උත්සාහ ගන්නා බව මට පෙනී ගියා. ගරු කථානායකතුමනි, ඔබතුමත් මේ ගරු සභාවේ සියලු මැති ඇමතිතුමාලත් දන්නා පරිදි මේ ගරු උත්තරීතර සභාවේ මම සමාජිකයෙක් නොවේ. මා අද මේ කතා කරන්නේ ආණ්ඩු ක්‍රම විවස්ථාව තුළ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට පැමිණීමට තිබෙන ප්‍රතිපාදනත්, ඒ වගේම පාර්ලිමේන්තුවේ කතා කිරීමට තිබෙන ප්‍රතිපාදනත්, ඒ පදනම ඒ මුල් කරගෙන බව මා විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනෑ. 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා පැවති ජනාධිපතිවරණයේදී අප ගරු කථානායකතුමනි, ඔබතුමාලා සියලු දෙනාම මැතිවරණ ප්‍රකාශනයක් ඉදිරිපත් කළා. ඒ මැතිවරණ ප්‍රකාශනයට අස්සන් තැබූ පිරිස් කවුද යන්න ඔබතුමා ඇතුළු මේ ගරු සභාවේ විශේෂයෙන්ම ද ආණ්ඩුපක්ෂය නියෝජනය කරන වගේම විපක්ෂයේ සිටිනත් පිරිස්වලට මතක ඇතැයි කියා මා විශ්වාස කරනවා. දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන 49ක් ඒ ප්‍රකාශනයට විහාර මහදේවී උද්‍යානයේදී ඓතිහාසික ප්‍රකාශනයට අපි අත්සන්තපුණු ලැබුවා. ඒ අත්සන්තපුණු ප්‍රකාශනයේ තිබුණු කරුණු මුල් කරගත් විට මූලික වශයෙන්ම ඉතාමත් වැදගත් වූ සංකල්පයක් ජාතික දේශපාලනය සහ අන්තර්ජාතික දේශපාලනයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බොහෝ යහපාලනය ගුඩ් ගවර්නස් පිළිබඳව දක්වන අදහස් වලදී අපි ඒ ඇතුල් කළේ මූලික වශයෙන්ම මේ යහපාලනය කියන සංකල්පය සහ ඊට අදාළ මුල්ලූ කරුණු රාශියක්. ඒ කරුණු ඉදිරිපත් කිරීම තුළ මූලික වශයෙන්ම ඒ මැතිවරණ ප්‍රකාශනයෙන් රටේ ජනතාවට දුන් පොරොන්දුවක් තමයි අපි ඉෂ්ට කළේ. කරු කතානායකතුමනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය. ඔබතුමාට වගේම මේ ගරු සභාවේ සියලු දෙනාට මතකයේ තිබෙනවා, මා ජනාධිපති ධුරයට පත්වන විට මා පත්වනවත් සමගම ඒ මොහොතේම මා දිවුරුන්දුන් මොහොතේම ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිවරයා වශයෙන් දිවුරුන්දුන්නා මා ඉදිරියේ. ඒ අපි අතිකරගත් එකඟතාවයක්, සම්මුතියක්. ඒ වගේම ඒ එකඟතාවය මත අපි කටයුතු කිරීමට ඇතිකරගත් සම්මුතීන් ගිවිසුම් තුළ මැතිවරණ ප්‍රකාශනයේ කරුණුවේ සියල්ල ගත් විට ඔබතුමාට මතක ඇති අපි අගෝස්තු මාසයේ 2015 මහා මැතිවරණය දක්වා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති ධූරයට බාර ගන්නා විට දිවුරුම් දෙන විට මේ ගරු සභාවේ මගේ මතකයේ හැටියට එක්සත් ජාතික පක්ෂයේ ගරු මන්ත්‍රීවරු ඇමතිවරු සිටියේ 41ක් හෝ 47ක් මට හරියටම මතක නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට 142ක් මන්ත්‍රී ධූර තිබුණා. එයින් ඉතාම ඍජුවම 127ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු. අනික් සංඛ්‍යාව වාම ප්‍රගතිශීලී දේශපාලන පක්ෂවල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහෝදර දේශපාලන පක්ෂවල ගරු මැති ඇමතිවරු. එදා ජනාධිපති ධූරයට මා පත් වී සති 3කින් පමණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය මට පිරිනැමීමෙන් පසුව පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවද විපක්ෂයද කියන බේදයක් නොමැතිව අලුත් ආණ්ඩුවක් විදිහට වැඩ කරන්න, ජනාධිපති විදිහට මට වැඩ කරන්න මේ ගරු සභාවේ අති බහුතරය අපිට කාලයක් ලබා දුන්නා. එහිදී එක්සත් ජාතික පක්ෂයේද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද, එක්සත් ජනතා නිදහස් සන්ධානයේද, ජනතා විමුක්ති පෙරමුණද, ද්‍රවිඩ ජාතික සන්ධානයේද මේ සියල්ල ඒ මාස කීපය තුළ දැඩි සහයෝගිතාවයකින් සහ මිත්‍රශීලී භාවයකින් රජයට සහයෝගය දුන්නා. ඒ සහයෝගය සහ අනුග්‍රහය දීමේ පදනම තුළ තමයි 19 වෙනි සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය අපිට සම්මත කරන්න පුළුවන්කම ලැබුණේ ගරු කතානායකතුමනි, මන්ත්‍රීවරු 215ගේ කැමැත්තෙන්. 215 දෙනෙක් 225න් එදී ඡන්දය පාවිච්චි කළා. අද විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුත් සෑහෙන පිරිසක් එදා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට පෙර මේ ගරු සභාව නියෝජනය කළ ඒ සියල්ලම ඡන්දය පාවිච්චි කළා. ඒ ඡන්දය පාවිච්චි කර මේ බිහි කළ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විශේෂයෙන්ම සංශෝධනය මැතිවරණ ප්‍රකාශනයේ තිබුණු පැහැදිලි කාරණයක්, පොරොන්දුවක්, එකඟතාවයක් 2015 අප්‍රියල් මාසයේ 27 වනදා සහ 28 වනදා දෙදින මේ ගරු සභාවේදී දීර්ඝ ලෙස දින දෙකක් විවාද කළා 19 වෙනි සංශෝධනය. මුලින් පක්ෂනායක රැස්වීමේදී එදා තීන්දු කර තිබුණේ ගරු තමල් රාජපක්ෂ මැතිතුමා කතානායකතුමා විදිහට දින එකහමාරක් විවාද කර 28 වෙනිදා දවල් 12ට ඡන්ද විමසීමටයි. මා ඊයේ අදත් හෑන්ඩ්ෂාට් වාර්තා හොඳින් කියවුවා කතානායකතුමනි. 27 වෙනිදා උදේ පටන්ගත් විවාදය 28 දවල් 12ට අවසන් කළ ඡන්ද විමසීමට නියමිතව තිබුණොත් ඒ සවස 5 දක්වා එදින දහවල් කල් දැම්මා පක්ෂනායකින්ගේ එකඟත්වයෙන්. එදා සවස සන්ධ්‍යාවේ සවස 5ට ඡන්ද විමසීම තිබූ 19 වෙනි සංශෝධනය විශේෂයෙන්ම මේ ගරු සභාවේ සන්ධ්‍යාවේ ඇති වූ කාරක සභා අවස්ථාවේ දැඩි සංශෝධන පිළිබඳව ඇති වූ උණුසුම් තත්ත්වයක් සමග තමයි ඒ දවල් 12ට ඡන්ද විමසීම හවස 5ට කල් දැම්මේ. ඒ සවස 5ට කල් දැමූ ඡන්දය සවස 5ට ඡන්ද ගැනීමටත් නොහැකි තත්වයකට හවස 4-5 වෙනකොට තත්වය උණුසුම් වුණා. එහිදී පක්ෂ නායකින්ගේ එකඟතාවය තුළ රාත්‍රී 4 ඡන්ද විමසන්න කල් දාගත්තා. මේ දවස් දෙකේම 2015 අප්‍රේල් මාසයේ 27 සහ 28 දෙදින මුළු දවස් දෙකම සම්පූර්ණයෙන්ම මා මේ පාර්ලිමේන්තු සංකීර්ණය තුළයි සිටියේ. ඒ සිටියේ අන් කිසිවක් නිසා නොව ගරු කතානායකතුමනි. ගරු මංගල සමිවිරමෙතුමා දැන් මීට පෙර ප්‍රකාශ කළ ආකාරයට මා විසින් බිහි කළ දරුවා 19 වෙනි සංශෝධනය සුජාත දරුවෙක් මම බිහි කළේ. ඒ සුජාත දරුවා බිහි කළේ බලාපොරොත්තු රාශියක් ඇතුවයි. ලෝකේ උපදින දරුවන් සුජාත, අතිජාත සහ තවත් දරුවන් විදිහට වෙන් කෙරෙනවා. අපි බිහි කළේ අතිජාත සුජාත දරුවෙක් මේ රටේ යහපත් රාජ්‍ය පාලනයක් සඳහා. එසේ බිහි කළ ඒ දරුවා 19 වෙනි සංශෝධනය 19 වෙනි සංශෝධනය 2015 අප්‍රේල් 28 සන්ධ්‍යායාමේ ආණ්ඩුව වෙනුවෙන් ගොඩගත්තේ මම ප්‍රධාන වශයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මෙතන මට පේන්න නම් නැහැ කරු විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා ඇමතිවරයෙක් විදිහට එදා මෙතන සම්පූර්ණේ ප්‍රශ්නවලට මුහුණ දුන්නේ. විපක්ෂයෙන් ආ වාද විවාද තර්ක ඔබතුමාලාට මතක ඇති විවස්ථා සභාව පිළිබඳව ආපු කාරණාවලදීත් ඉන් පසු කාලීනවත් විවස්ථා සභාවේ සංයුතිය පිළිබඳව ඇතිවෙච්ච තත්ත්වයන් දේශපාලකයන් කී දෙනෙක්ද සිවිල් සංවිධාන කී දෙනෙක්ද වෘත්තිකයින් කී දෙනෙක්ද මේ කියන ප්‍රශ්නය දැඩි ලෙස සාකච්ඡාවට භාජනය වුණා. කෙසේ හෝ වේවා සුජාත දරුවෙක් බිහි කිරීමේ පරම ශ්‍රේෂ්ඨ අභිමර්ථාර්ථයෙන් කළ ඒ කාර්යයේදී පැහැදිලි ලෙස යහපත් රාජ්‍ය පාලනයක තිබිය යුතු ගති ලක්ෂණවලදී විවස්ථා සභාවක අද ලංකාදීප පුවත්පතේ කුසල් පෙරේරා මාධ්‍යවේදියා සඳහන් කරන ආකාරයටම උපතින්ම කොරෙක් නැත්නම් අංගවිකල දරුවෙක් බවට 19 වෙනි සංශෝධනයේ පත් වුණා. මම හිතන්නේ ඔබ කවුරුත් දරු කතානායකතුමනි විශේෂයෙන්ම අද සිටින ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු කුසල් පෙරා මහතා නිදහස් අදහස් දරන මාධ්‍යවේදියෙක් කියා පිළිගන්නවා රට පිළිගත්. එතුමාගේ අදහස් 90%ක් මමත් පිළිගන්නවා. අද ලංකාදීපේ එතුමාගේ ටිපිය නම් 99%ක් මම පිළිගන්නවා. මම නෙවෙයි කියන්නේ මාධ්‍යවේදියෙක් 19 වෙනි සංශෝධනය මුලින්ම බිහි වෙනකොටම ආබාධිතවයි ඉපදුනේ කියලා. ඒට ඔහු කරන විග්‍රහය තමයි විවස්ථා සභාවේ දේශපාලකයන්ගේ සංඛ්‍යාව වැඩිවීමත් යහපත් රාජ්‍ය සංකල්පයකට තිබිය යුතු වෘත්තිකයින් බුද්ධිමතුන් උගතුන් බහුශ්‍රතයින් සිවිල් සංවිධාන නියෝජනයට වඩා දේශපාලන පිරිසක් එක්වීම නිසා විවස්ථා සභාවක් විදිහට බලාපොරොත්තු වෙච්ච දේ ඉටු නොවී වෙන පාරක යන බව මේ ඉතාම ඒ ලිපිය අද පැහැදිලිව සඳහන් කරලා තිබුණා. මේ තත්වයන් සැලකිල්ලට ගත්තහම ගරු සභාපතිතුමනි මා පැහැදිලිව කියන්නට ඕනෑ 19 වෙනි සංශෝධනයෙන් කළේ අසීමිත බලයක් තිබුණු විධායක ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට ගන්න. පාර්ලිමේන්තු විවස්ථා සභාවට එතනින් ස්වාධීන කොමිසන් සභාවලට කරු කථානායකතුමනි මෙතන සිටින බෞද්ධ වේවා වෙනත් ආගමික ඒ සියලු වංශවල කවුරුත් අපි දන්නවා දාණයට කැමති. අපේ ලාංකික සංස්කෘතිය සිංහල වේවා හින්දු වේවා ඉස්ලාම් වේවා ක්‍රිස්තියානි වේවා ලෝකේ කිසිම රටක නැති ආකාරයට දන් දෙනවා. දන්සල් ලෝකේ කොහෙවත් නැහැ ලංකාව විතරයි. ඒ වගේම තමා මානව ඉතිහාසයේ ගත් විට දානේ දීම පිළිබඳව බෞද්ධ ඉතිහාසයේ ඉඳලම ගරු කථානායක තුමනි අපි දන් දෙනවා ආහාර දන් දෙනවා ඇඳුම් පැළඳුම් දන් දෙනවා තමන්ට තිබෙන වස්තුව ධනය ගෙවල් ඉඩකඩම් දන් දෙනවා සමහර වෙලාවට අපි අපේ යුද්ධයේ මතක් කළොත් අවුරුදු 30කට ආසන්න රට වෙනුවෙන් රණවිරුවන් ජීවිතය දන් දුන්නා පැන්නා LTT සංවිධානය එනකොට ඔවුන්ගේ යුද ටැංකි ඒවට පැන්නා ජීවිතය දන් දුන්නා ඒ වගේම රුධිරය පූජා කරනවා දන් දෙනවා මමත් ආහාර දන් දීලා තිබෙනවා ඇඳුම් පැළඳුම් දන් දීලා තිබෙනවා දැන් නම් නෙවෙයි තරුණ කාලේ රුධිරයක් දන් දීලා තිබෙනවා නමුත් ලෝකේ කරු කථානායකතුමනේ ශරීරවල අවයවක් දන් දෙනවා ඔබතුමා දන්නවා වෛද්‍ය විද්‍යාවේ තිබෙන හාස්කම් එක්ක නමුත් බලය දන් දුන්නායි ලෝකේ හරිම අඩුයි කරු කථානායකතුමනේ 2015 ජනවාරි යට මට ලැබූ ජයග්‍රහණයේදී මම ජනතාවට දුන්න පොරොන්දු අනුව ලෝකේ ඉතාමත් මම දන්නේ කී දෙනෙක් ඒ වැඩේ කරලා තිබෙනවද කියලා තමන් බලයට පත් වීමෙන් පසුව තමාගේ බලය දන් දුන්න කෙනෙක් මම. ඒක මම දන්නේ කී දෙනෙක් කරලා තියෙනවද කියලා ලෝකේ. ඒ නිසා මම එකයි කිව්වේ ආහාර දන් දීලා තියෙනවා මම. ඇඳුම් පැළඳුම් දන් දීලා තියෙනවා. අතේ තියෙන මිතේ තියෙන විදිහට මුදල් දන් දීලා තිබෙනවා. රුධිරයත් මන් දන් දීලා තිබෙන රෝගීන්ට. මම බලයට පත් වෙලා මෑත යුගයේ ලෝකයේ කිසිම නායකයෙක් නොකළ තමා තේතු වුණු බලයට පත්වීමෙන් පසුව තමා තේතු වූ බලය තමාගේ බලය දන් දීලා තිබෙනවා. මම එහෙමයි මේ ආණ්ඩුවේ කටයුතු වලට සහයෝගය දීලා තිබෙනවා. ඊටාම පවිත්‍ර චේතනාවෙන් ඒ අරමුණු ඉෂ්ට කරගන්න. නමුත් මම කියපු සුජාත දරුවා ගහනවෙනි සංශෝධනය මට කනගාටුයි කියන්න සමා වෙන්න ඒ සුජාත දරුවා මට පේන විදිහට නම් අපචාරයට ලක් වී තිබෙනවා අපචාරයට ලක් වී තිබෙනවා එහෙම කියන්න මට කරුණු තිබෙනවා ගරු කථානායකතුමනි ප්‍රධාන වශයෙන්ම මේ කරුණු පිළිබඳව කතා කරන විට අපි මූලික වශයෙන් බලය දන්දුන් මිනිස්සු විදියට ජනතාවට ඉතාර පවිත්‍ර චේතනාවෙන් ආණ්ඩුවක් පිහිටවලයි අරමුණ කරා ගමන් කිරීමේදී ඒ බලාපොරොත්තු අරමුණු සුණු විසුණුනේ කොහොමද කියලා ඔබ අප කවුරුත් දන්නවා මේ කරුණවලදී මම වැඩිදුර ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ අවස්ථාවේ ඒකට ගන්නෙ නැහැ අපි 19 වෙනි සංශෝධනයේ විවස්ථා සභාව හැදුවා ස්වාධීන කොමිෂන් සභාව හැදුවා ස්වාධීන කොමිෂන් සභාව සහ විශේෂයෙන්ම විවස්ථා සභාවේ කාර්ය වගකීම ප්‍රතිපත්ති එහි මඟ පෙන්වීම මේවා පිළිබඳව 19 වෙනි සංශෝධනයේ පැහැදිලිව තිබෙනවා නමුත් ඒ 19 වෙනි සංශෝධනයේ තිබෙන කිසියම්ම දෙයක් අපි කරලා නැහැ. අපේ රටේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ඇතු කරන ලද පළාත් සභා පනතෙන් පළාත් සභා පිහිටවල දැන් අවුරුදු 30කට වැඩි. නමුත් කිසිම ආණ්ඩුවක් ගරු කථානායකතුමනි පළාත් සභා ක්‍රමයේ සාර්ථක අසාර්ථකභාවයේ අඩුපාඩු දුර්වලකම් ඒවා ශක්තිමත් කරනවාද නොකළ යුතුද ශක්තිමත් කරනවා නම් කෙසේද? මේ කියන කරුණු අවුරුදු 30ක් ගත වෙලත් පළාත් සභාව පිළිබඳව පසුවිපරමක් අපි කිසිම ආණ්ඩුවක් කරලා නැහැ අපි කරලත් නැහැ මම කරලත් නැහැ ඒ තුල පළාත් සභාවේ අපි බලාපොරොත්තු වෙච්ච අරමුණු කොතෙක් දුරට සාර්ථකද අසාර්ථකද කියලා අපිට නිවැරදිව මෙච්චරයි කියලා ගණන් හදලා කියන්න පුළුවන් කමක් නැහැ. එවැනි අධ්‍යයනයක් පසුවිපරමක් කළා නැති නිසා. අද පළාත් සභාවට වෙන් කරන සල්ලි වලින් 185ක් නඩත්තුවට 115ක් සංවර්ධනයට නිලධාරීන් දහස් ගාණක් පළාත් සභාවල අද බොහෝ වෙලාවට වැඩක් හරි වගකීමක් නැතුව ඉන්නවා පළාත් සභාව විසිරුවලා අවුරුදු එකමාරක් නිසා. ඒකට පළාත් සභා ක්‍රමය ගැනත් තමාගේ වගකීම අපි සෑම කෙනෙක්ම ඉෂ්ට කරලා නැහැ. පසුවිපරමක් කළා, අධ්‍යයනය කළා පළාත් සභා ශක්තිමත් කිරීමට නිවැරදි කිරීමට ඒ තිබෙන තත්වයන් සැලකිල්ලට අරගෙන. ඒ වගේම තමයි ගරු කථානායකතුමනි, මා මෙහිදී බොහොම හෘද සාක්ෂියට එකඟව මේ කියන්නේ. මම මේ කතා කරන්නේ ඔබතුමාට විරුද්ධවත්, අගමැතිතුමාගේ අදහස් වලට විරුද්ධවත්, අද දවසේ මේ ගරු සභාවේදී මාව විවේචනය කළායට විරුද්ධවත් නොවේ. අපි අතින් යම්කිසි වැරැද්දක් සිදුවෙනවා නම් ඒ වැරැද්ද අපි නිවැරදි කරගත යුතුයි. අපි වාහනයක් එලවගෙන යනකොට ඒක පාරෙන් පයින් බව පේනවා නම් ඒක ඉක්මනට අපි පාරට ගන්න ඕනේ, විදුලි කණුවක, ටෙලිෆෝන් කණුවක හැප්පෙන්න කලින්, කාණුවකට වැටෙන්න කලින්. දැන් මේ විවස්ථා සභාවේ ප්‍රශ්නේදී ප්‍රධාන වශයෙන්ම සහ ස්වාධීන කොමිෂන් සභාවල ප්‍රශ්නේදී, දැන් ස්වාධීන කොමිෂන් සභාව පිළිබඳවත් මීට සති 3කට 4කට කලින් මෙහිදී මම කරපු ප්‍රකාශය ඉතාමත් බරපතල විදිහට වැරදි අර්ථකථනයක් දීලා තිබෙනවා මේ ගැන කතා කරපු බොහෝ අය. මං එතනදී කිව්වේ ස්වාධීන කොමිෂන් සභාවට විරුද්ධව නෙවෙයි. මං එතනදී කිව්වේ විවස්ථා සභාවේ වගේම ස්වාධීන කොමිෂන් සභාවලත් සීමාව කොතනද? ඊට අදාළ කරුණු කාරණා මොනවාද? ප්‍රතිපත්තිය කුමක්ද? මඟ පෙන්වීම මොනවාද? ඒ කිසිම දෙයක් ස්වාධීන කොමිෂන් සභාවලත් නැහැ. මෙහිදී මම එදා කිව්වේ පැහැදිලි ලෙසම බරපතල අපරාධකාරයෝ, කුඩුකාරයෝ, කුඩු මත්ද්‍රව්‍ය ජාවාරංකාරයෝ, ගරු කථානායකතුමනි, මම එදා කියපු දේ මම මේ කියන්නේ. පාතාල අපරාධ කල්ලි නායකයෝ වැලිකඩ හිරගෙදර පාලනය කරන්න බැරි නිසා අපි සාකච්ඡා කරලා අධිකරණ මිතුමේ අපි තීරණයක් අරගෙන අගුණකොළ පැලස්සට දැම්මා. අගුණකොළ පැලස්සට දාපුවාම මහා මත්කුඩු දාවරංකාරෝ, අපරාධකාරෝ, පාතාල කල්ලි නායකයෝ, මානව හිමිකම් කොමිෂන් සභාව මේ වගේ දිග මාගලක් වගේ එකක් එවනවා. විශේෂ කාර්ය බලකායේ ප්‍රධානියාගෙන් උත්තර අහලා මෙන්න මේකට ප්‍රශ්න දෙන්න කියලා. කවුද අගුණකොළ පැලස්සේ යන්න දුන්නේ? කවුද අපරාධකාරීන්ට ආරක්ෂාව දෙන්න කිව්වේ? කාගේ උපදෙස් අනුවද ඔබ ගියේ? ඔබ එහි ආරක්ෂක කටයුතු කරන්නේ කුමන ආකාරයටද? මෙහි ඇති වගකීම ඔබ බාර ගන්නවද? මම එදත් කියපු එක අදත් කියනවා. මානව හිමිකම් කොමිෂන් සභාව මංගල සමරීර ඇමතිතුමනි පෙනී සිටින්නේ පාතාලයින්ගේ, අපරාධකාරීන්ගේ, කුඩුකාරීන්ගේ මානව හිමිකම් සඳහාද? එහෙම කර මානවිකම් කොමිෂන් සභාවේ සභාපතිතුමෙන් මම දැක්කා මගේ කතාවෙන් පස්සේ සාකච්ඡාවක් කළා, ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා ප්‍රකාශයක් කරලා තිබෙනවා. ජනාත්මා මෙහෙම කියලා තියෙනවා, එහෙම කියපුවාම අපිට වැඩ කරන්න හිතෙන්නේ නැහැ, මේවෙන් ඉල්ලාස් වෙලා යන්න හිතෙනවායි කියලා. මම අහන්නේ මේ රටේ මිලියන් 21කට ආසන්න ජනතාවගේ මානව හිමිකම්ද රකින්නේ මානව හිමිකම් කොමිෂන් සභාව? අපරාධ පාතාල කාලීන්ගේ මානව හිමිකම්ද රකින්නේ? මේ මානව හිමිකම් ගැන ලෝකේ මහා කයිවාරු ගහන රටවල්වල ලොකු ලොක්කෝ ත්‍රස්තයෝ අල්ලගත්තාම, කුඩුකාරයෝ අල්ලගත්තාම, පාතාලේ අල්ලගත්තාම ඔය කියන එක මානව හිමිකමක්වත් ඒ රටවල්වල ක්‍රියාත්මක වෙනවද? එක මානව හිමිකමක්වත්? ඇමරිකාව වගේ රටක් ගත්තාම ඇමරිකාවේ තියෙන හිරගවල් ගැන ඔබතුමාලා අපි අහලා තියෙනවා. මේ අපිට තමයි මේ මානව හිමිකම දෙන්නේ අපරාධකාරීන් මානව හිමිකම්. ඒ වගේ තමයි මම මෙතන ප්‍රධාන වශයෙන්ම මේ කාරණාවේදී පැහැදිලි කළේ. ඉතාම කරුණු සහිතව මේ තිබෙන තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී විනිශ්චකාරතුමාලා පත්කිරීම පිළිබඳව යන මේ සංවාදී දැන් අද කතා කරපු ආණ්ඩු පක්ෂයේ ගරු ඇමතිතුමෙක් සහ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් දෙන්නෙක් ඉතාම දැඩි ලෙස මාව විවේචනයට කරලා තිබුණා. මම දැනගත්තා මේ විනිශ්චකාරතුමාලා පත්කිරීම ගැන මම දොස් කියනවා කියලා. මගේ ප්‍රශ්නේ මං කල්නුච්චිව පත් කරලා ඉන්න අය ගැන නෙවෙයි. මගේ ප්‍රශ්නය විවස්ථා සභාව ප්‍රතික්ෂේප කරන අය පිළිබඳව මොකක්ද කුමක්ද වගකීමද කියන අය. විවස්ථා සභාව මේ වන විට විනිශ්චකාරවරු 14 දෙනෙකුගේ නම් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. සමහර අයගේ නම් මං තුන්සරේවල තියෙනවා. ඇයි ඒවන්නේ? ඒ විනිශ්චකාරතුමාලට විවස්ථා සභාව ඉදිරියට එන්න බෑ. ඒගොල්ලන්ට අග්‍ර විනිශ්චකාරතුමා හම් වෙන්න බෑ. ඒගොල්ලන්ට අල්ලගන්න පුළුවන් මිනිහා මම විතරයි. මාව පාරේ දිහාලි අල්ලගන්න පුළුවන්. ඉතින් ඒගොල්ල දුක් ගැනවිල්ල කියන්න පුළුවන් තැනට ඇවිල්ලා කියනවා. ඒගොල්ලන්ට අසාධාරණයක් වෙලා කියලා ඒගොල්ල කියනවා. ඒගොල්ල කියනවා ඔබතුමා තමයි මේ අපේ නම් ගැන බලන්නේ නැත්තේ කියලා. එතකොට මේ නම් කපන්නේ මම කියලා ඒගොල්ලන්ගේ මුලින් හැඟීමක් තිබුණා. දැන් නම් ඒක නෑ. එතකොට ඉතා පැහැදිලි ලෙසම විනිශ්චකාර තුමෙකුගේ නමක් විවස්ථා සභාව ප්‍රතික්ෂේප කරනවා නම් ඒ විනිශ්චකාර ධූරයේ දරන පුජ්‍යලයාට ඒ මහත්මයාට හෝ මහත්මියට අයිතියක් තිබෙනවා. තමාගේ සේවා කාලයට අතත් උසස් වීම තමාට විවස්ථා සභාව හෝ වෙනත් ආයතනයකින් ලබා නොදෙන්නේ ඇයි කියන කාරණේ දැනගන්න. සාමාන්‍ය කම්කරුවෙක් ගත්තත් කම්කරුවෙකේ උසස් වීමක් සුසුසුම් ඔක්කොම හරිනම් එයාට උසස් වීම දෙන්නේ නැත්නම් ඌට අයිතියක් තියෙනවා තමාට ඇයි තමාගේ උසස් වීම දෙන්නේ නැත්තේ ඇයි කියලා අහන්න. ඒතර විනිශ්චකාරවරයෙක් කියන්නේ පොඩි කෙනෙක් නෙවෙයි. මේ ප්‍රශ්නේදී ප්‍රාථමික අධිකරණය, දිසා අධිකරණය, මහා අධිකරණය මේ සියලු අධිකරණවල සේවය කරන ගරු විනිශ්චකාරතුමාලගේ තුමියන්ලගේ අද අපේක්ෂා බංගත්වයක් ඇති වෙලා තිබෙනවා. බලාපොරොත්තු සුන් වෙලා තිබෙනවා. ඒ අය මගෙන් අහනවා අපිටත් මේ දේ වෙයිද? අපිත් උසස් වීමක් ගන්න කාගේ හරි පස්සේ යන්න වෙයිද? අපි මේ පුංචි තැන ඉඳලා ප්‍රාථමික අධිකරණයේ ඉඳලා අපි මේ යන්නේ අපේ උසස් වීම එක්ක අනාගත බලාපොරොත්තු එක්ක. අපි හුඟක් මහන්සි වෙනවා. නමුත් මේ නම් ප්‍රතික්ෂේප කරන අයට ඒ අයගේ නම් ප්‍රතික්ෂේප කරන්නේ ඇයි කියන කාරණාව දැනගැනීමේ පැහැදිලි සුද්ධ වූ අයිතියක් තියෙනවා මම දන්න විදිහට නම් ගරු කථානායකතුමනි. මේ තත්වයන් වලදී මම ගරු කථානායකතුමනි ඔබතුමාට මං දැන් කියවනවා 2015 අප්‍රියල් මාසයේ 27 වනදා 19 වන යුවස්ථා සංශෝධනය සම්මත කරන වෙලාවේ ඔබතුමා ගරු කරු ජයසූරිය මැතිතුමා ඇමතිවරයෙක් විදිහට මේ ගරු සභාවේදී කරන ලද කතාවේ කොටසක්. එවකට ගරු කථානායකතුමා තමන් රාජපක්ෂ මැතිතුමා ඔබතුමා එවකට රාජ්‍ය පරිපාලන පළාත් පාලන හා ප්‍රජාන්ත්‍රීය පාලනය පිළිබඳ බුද්ධ ශාසන ගරු අමාත්‍යතුමා ඔබතුමා 19 වැනි සංශෝධනයේ විවාදයට සහභාගී වෙමින් මෙන්න මෙහෙම කියනවා. මට මේ අවස්ථාවේදී මතක් වෙනවා පසුගිය ජනාධිපතිවරණයේ මෛත්‍රී චින්තනය නැමැති අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අරන් අපි හන්දියක් හන්දියක් ගානේ ගිහින් ජනතාවගේ වරමක් ඉල්ලුවා. අපිට දින 100ක් දෙන්න. ඒ දින 100 තුල මේ රටේ යුක්තිකරුක හා සාධාරණ සමාජයක් ඇති කරලා මේ රට නිර්දේශ පාලනීය කරනවා කියා අපි කිව්වා. ඊළඟට ඔබතුමා මේ විවාදයේදී කියනවා මේ දේශපාලනීකරණය වූ සමාජය, දේශපාලනීකරණය වූ රාජ්‍ය සේවය, දේශපාලනීකරණය වූ පොලිසිය, දේශපාලනීකරණය වූ අධිකරණය පිරිසිදු කිරීම සඳහා අපට සමාජයේ වැදගත් පුද්ගලයන් අවශ්‍යයි. අද අපි බලාපොරොත්තු වන්නේ ඒකයි. අපි මහජනතාවට කිව්වේ එහෙමයි. ගරු කථානායකතුමනි, අගමැතිතුමනි, ගරු විපක්ෂ නායකතුමනි, වැනි දේශපාලකයන් මෙන්ම කීර්තිමත් පුද්ගලයන් මෙතන සිටීම ඉතා වැදගත් ලෙස මා දකිනවා. අප යම් විදිහකින් එතනින් කීර්තිමත් පුද්ගලයන් අයින් කරන්න බලාපොරොත්තු වෙනවා නම් කොමිෂන් සභාවලට දේශපාලකයන් පමණක් පත් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ගරු කථානායකතුමනි මේ පනත් කිටුම්පත ගැන කතා කිරීමේ වැඩක් නැහැ. මේක ගෙනල්ලා වැඩකුත් නැහැ. එහෙම වුණොත් අපේ මූලික පරමාර්ථය සාර්ථක වූ බවක් අප දකින්නේ නැහැ. කරු කථානායකතුමනි ඔබතුමයි මේ එහෙම කියන්නේ. එසේ ඒ අධිකරණයේද පොලිසියද රාජ්‍ය සේවයේද සමාජයද සියල්ල දේශපාලනේ කරණය වූ බව එදා ඔබතුමා සඳහන් කළ ආකාරයට. අද චෝදනාවක් තියෙනවා රටේ විනිශ්චකාරතුමාලගේ ඉඳලා උගතුන් සහ බුද්ධිමතුන්ගේ අපක්ෂපාතී මධ්‍යස්ථ මත දරන්නන්ගේ විවස්ථා සභාව දේශපාලනය කරණය වෙලයි කියලා. වැටත් නියරත් ගොයම් කාරම් ගොයම් නම් කාට කියමිද ඒ කතාව කියලා කතාවක් තිබෙනවා ගරු කතානායකතුමනි. පසුගිය දිනක ඔබතුමා මේ පිළිබඳව මම ඉදිරිපත් කළ විවිධ උත්සව රැස්වීම්වල කරුණුවලදී ඔබතුමාට ලිපියක් එව්වා විනිශ්චකාරතුමාල පත් කිරීම ගැන. ඔබතුමා එපු ලිපියේ මට එපු ලිපිය 2019 ජනවාරි 2 වෙනිදා මෙසේ තිබෙනවා. ඔබතුමාගේ ලිපියේ මට ලියපු එහි මැද තිබෙනවා, එසේම යම් පුද්ගලයෙකු තෝරා ගැනීමේදී ජ්‍යෙෂ්ඨත්වය පමණක් අප කිසිවෙටක උපයෝගී කර නොගන්නෙමු. නීති සහ අධිකරණ ශේෂ්ත්‍රයන්හි ලබාගත් කුසලතාව, හැකියාව, කාර්යක්ෂම බව හා ස්වාධීනත්වය මෙන්ම අවංක භාවයද අපගේ අවධානයට ලක්වේ. මේ අනුව අදක්ෂ පුද්ගලයින් අල්ලස් චෝදනාලත් පුද්ගලයින් මෙන්ම ස්වාධීනව කටයුතු නොකළ බවට සාධක ඇති පුද්ගලයන්ද සභාව මගින් අතීතයේදී ප්‍රතික්ෂේප කර ඇත. දැන් මේ නම් ප්‍රතික්ෂේප කරපු අය පිළිබඳව තමා මේ ඔබතුමා කියන්නේ. දැන් මෙතන ප්‍රශ්නේ ගරු කතානායකතුමනි ඔබතුමාගේ අපේ වගකීමක් විතරක් නෙවෙයි, අග්‍රවිනිශ්චකාරතුමාගේත් වගකීමක් තිබෙනවා. මම දන්න විදිහට විනිශ්චකාරවරයෙක්ගේ උසස්වීමට ඔහු නුසුදුසු නම් ඔහුට දැනුම් දෙන්න ඔබ මෙන්න මේ තත්ත්වය තුළ ඔබ නුසුදුසුයි කියා. විනය පරීක්ෂණයක්ද, අල්ලස් දූෂණ පිළිබඳව ප්‍රශ්නයක්ද, වෙනත් කාරණයක්ද, සේවයේ අකාර්යක්ෂමතාවයද, වෙනත් යම් යම් ඉන් බාහිර වූ කරුණුද, එහෙමනම් ඔහුට කිය යුතු වෙනවා. දැන් අද මේ 14 දෙනෙක් මගේ පස්සේ එන්නේ ඒගොල්ලන්ට දැන් එතනින් භාගයක් විශ්‍රාම ගිහිල්ලා ඒගොල්ලේ ගැනත් කියනවා අපිට උසස් වීම හම්බුණා නම් අපි 65 වෙනකම්. දැන් අපිට 60 යන්න වුණා උසස් වීමත් නැති නිසා. හැබැයි අපිට උසස් වීම දුන්නේ නැත්තේයි කියලා අපිට කියන්නේ නැහැ. එතකොට අර වෙනත් සමාජයේ අයගේ වගේ ඒගොල්ල මාත් එක්ක කියනවා ජනාධිපතිතුමා අපේ දරුවෝ අපිට මොකද කියන්නේ? අපේ දරුවෝ අපෙන් අහනවා අපේ තාත්තලා මොනවද කරලා තියෙන වැරදි කියලා. ඇයි අපිට උසස් වීම දෙන්නේ නැත්තේ කියලා. එහෙමනම් ඇයි අපිට මේකට උත්තරයක් දෙන්නේ නැත්තේ? මේ කියන කාරණාව ගරු කතානායකතුමනි විශේෂයෙන් මෙහි ප්‍රශ්නයක් විදිහට අතුලත් වෙනවා. ඊළාට මේ ඔබතුමා එපු 2019 ජනවාරි 2 වෙනි දින ඔබතුමා මට එපු ලිපියේම මැද සඳහන් වෙනවා, එලෙස සුදුසු පුද්ගලයින් තෝරා ගැනීමේදී සාධාරණ හා විනිවිදභාවයෙන් යුත් ක්‍රියාමාර්ගයන් අනුගමනය කරමින් සභාවේ සියලුම සාමාජිකයන්ගේ තීරණ තීන්දු බලපෑමකින් තොරව ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසන බවත් සියලු අදහස් සලකා අපක්ෂපාතී අවසන් තීරණයකට එළඹෙන බවත් කාරුණිකව දන්නමි. සාධාරණ හා විනිවිදභාවය ට්‍රාන්ස්පේරන්සි. එහෙමනම් විනිවිදභාවය නම් මේ පත්වීම්වලට නං එවන ජනාධිපතිවරයාට අයිතියක් නැද්ද? ඇයි මේ නම ප්‍රතික්ෂේප කළේ කියලා දැනගන්න. මට එහෙම එවලා නැහැ ලිපියක් අහවලා නුසුසු මේ හේතුව නිසා කියලා. ඔබතුමා එවන්නෙත් නැහැ, අග්‍රවිනිශ්චකාරතුමා එවන්නෙත් නැහැ. එතකොට ඒ විනිවිදභාවය සහ සාධාරණ කියන ප්‍රශ්නේදී මේ නම් ප්‍රතික්ෂේප වෙච්ච 14 දිනාම කියන කාරණේ තමයි මේ වචනම තමයි ඒගොල්ලත් පාවිච්චි කරන්නේ. සාධාරණ සහ විනිවිදභාවයක් නැහැ උසස් සීන් වලට අපේ නම් ප්‍රතික්ෂේප කරලයි කියලා. ඉතින් මේ තත්වයන් සැලකිල්ලට ගත්වීමේදී අපිට මේදී කියන්න පුළුවන් කරුණු ප්‍රධාන වශයෙන් මේ 19 වන විවස්ථා සංශෝධනයේ බලගැන්වීමත් සමග ඉෂ්ට කර ගැනීමට බලාපොරොත්තු ඉතාම වැදගත් අරමුණක් වූයේ නීති ආධිපත්‍ය බලගැන්වීම සහ විවස්ථාවට අනුකූලව රාජ්‍ය පාලනය පවත්වාගෙන යෑමයි. එම යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේ අරමුණ පෙරදරි කර ගැනීම සංශෝධනයට එක්වනු ලැබූ වැදගත්ම යාන්ත්‍රණයේ විවස්ථාදායක සභාවක් පිහිටුවීමයි. 18 වන විවස්ථා සංශෝධනය මගින් විවස්ථා සභාව දේශපාලනීකරණය කර ඒ විධායක ජනාධිපතිවරයාගේ බලතලවලට යටපත් කර ඇතැයි යන මතය අප 2015 මැතිවරණයේ ඉදිරිපත් කරන කාලයේදී තදින් සමාජගත වී තිබූ විශේෂ විවේචනයකි. මේ තත්ත්වයේ අනිසිදායක ප්‍රතිඵල ගෙනදුන් තත්ත්වයක් ලෙස අප සියලු දෙනාගේම මතය විය. ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ විනීතභාවයකින් තොර තීරණ ගැනීම සඳහා විධායක ජනාධිපතිවරු පොළඹවන ක්‍රමවේදයක් ලෙසට දිගින් දිගටම විවේචනයට සහ අප්‍රසාදයට ලක් වූ ක්‍රමවේදයක් විය. එවැනි පසුබිම් තලයකදී අප ජනතාව වෙත දෙනු ලැබූ එක්තරා වැදගත්ම දේශපාලන පොරොන්දුවක් වූයේ නව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් වඩා යහපත් විනීතභාවයකින් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් හඳුන්වා දීම මගින් රාජ්‍ය පාලන ක්‍රමය ජනහිතවාදී වඩා කාර්යක්ෂම ක්‍රමයක් බවට පරිවර්තනය කිරීමයි. 19 සංශෝධන වගේ බලගන්නු ලැබූ නව ව්‍යවස්ථා සභාවේ කාර්ය මගින් බලාපොරොත්තු උසස් අරමුණු වන්නේ මෙම මූලික අභිපතාර්ථයන් සාක්ෂාත් කර ගැනීමයි. නමුත් මෙම උසස් අභිපතාර්ථයන් මේ වසර 3කටම වැඩි කාලයක් තුල ඉටු කර ගැනීමට හැකිවාද යන උපතෝ කෝටික ප්‍රශ්නය අද සමාජය පුරා පැතිර ඇත. මේ සභාව පිහිටුවාය නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම් සාක්ෂාදීම විධායකයේ මූලික බලය දරන්නා ලෙසින් මා වෙත පැවරී ඇති වගකීමක් බව කනගාටුවෙන් උද මතක් කරනු කැමැත්තෙමි. එහි ඇති වැදගත්කම හොඳින් අවබෝධ කරගත් බැවින් 33 ව්‍යවස්ථාවේ උපව්‍යවස්ථාවේ 19 ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කිරීමට මා ප්‍රමුඛත්වයක් ගත් බව නොරහසකි. තමුන්නාන්සේලා සියලු දෙනා දන්නා පරිදි ව්‍යවස්ථා දායක සභාවේ සභාපතිත්වයේ දරන්නේ රටේ තුන්වෙනියා වූ ඉහළම පුරවැසියා වූ ඔබතුමාය. එයි සංයුතියේදී රටේ අගමැතිතුමා විපක්ෂ නායකතුමා ඇතුළු ඉතාමත් සුවිශේෂී පුද්ගලයන් සිටින බව අප සියලු දෙනාම දනිමු. මෙවැනි සංයුතියකින් ඉතාමත් සුවිශේෂ සහ බලවත් සභාවක වැඩකටයුතු සම්බන්ධයෙන් ඇඟිලි ගැසීමක් බලපෑමක් කිරීම අනිසි අන්දමේ යෝජනාවක් කිරීමක් වැනි කිසියම් ආකාරයක ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් මවිසින් මෙම පසුගිය වසර 4 තුළ නොකළ බව සියලු දෙනා දන්නා විවාදාත්මක කරුණකි. එවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී හෝ ව්‍යවස්ථා විරෝධී බලපෑමක් නොකර ව්‍යවස්ථා සභාවට තම අභිමතයට අනුව කටයුතු කිරීමට මම ඉඩ ප්‍රස්තාව සලසා දෙනු ලැබුවේ ඉහතකී 33 ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීමට මට ඇති යුතුකම සහ වගකීම ගැන මම හොඳින් වටහාගෙන ඇති බැවිනි. එසේ වුවත් අද පැන නැගී ඇති තත්ත්වයේ තවදුරටත් නිහඬව සිටීම නොහැකි තත්ත්වයක් උදා වී ඇත. ව්‍යවස්ථා සභාව තම කටයුතු කරගෙන ලබන්නේ ව්‍යවස්ථාවට අනුකූලවද යන්න පිළිබඳව අද විශාල සැකයක් සමාජය තුළ ඇත. ඒ අනුව ව්‍යවස්ථාවේ මා වෙත බලපවරා ඇති යුතුකම් සහ කාර්යභාරය අනුව විශේෂයෙන් 33(1)(ඈ) යටතේ ක්‍රියා කරමින් ව්‍යවස්ථා සභාවේ කටයුතු පිළිබඳව සොයා බැලීමට මට නීතිමය වගකීමක් පමණක් නොව සදාචාරාත්මක වගකීමක්ද ඇත. ව්‍යවස්ථා සභාවක් ක්‍රියාත්මක වීමේදී විධායක ජනාධිපතිවරයාගේ බලතල අභිභව ක්‍රියාත්මක වීමක් පිය නොයා යුතුය. ඒට හේතුව නම් ව්‍යවස්ථාවේ 3 සහ 4 ව්‍යවස්ථා මගින් ජනතාවගේ විධායක ශෛර්ය බලය පවරා ඇත්තේ ජනතාව විසින් මැතිවරණයකදී තෝරාගනු ලැබූ විධායක ජනාධිපතිවරයා විතයි. මුල්වරට ව්‍යවස්ථා සභාව පත්කිරීමේ සංකල්පයේ 17 ව්‍යවස්ථා සංශෝධන වලින් ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ සම්බන්ධය කරනු ලැබූ ව්‍යවස්ථා අනුකූලත්වය පිළිබඳ නඩු තීරණයේදී ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තේ ව්‍යවස්ථා සභාවකට ජනාධිපතිවරයාගේ බලතල අභිභව ක්‍රියා කිරීමට නොහැකි බවයි. ඒ තම රාජකාරී කටයුතු සිදු කිරීමේදී විධායක ජනාධිපතිවරයා සමගාමීව සහ සහයෝගයෙන් ක්‍රියා කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇත. මෙම නීතිමය මූලධර්මයන් එදා මෙන්ම අදටත් එක හා සමානම වළංගුය. එමෙන්ම වර්තමාන තත්ත්වයටත් එක හා සමානව ආදේශ කරගත හැකිය. ගරු කථානායකතුමනි, දැනට කටයුතු කෙරෙන ආකාරයට ව්‍යවස්ථා සභාව, විධායකය, අධිකරණය කියන මේ තුන් කට්ටුව මේක දන්නවා පැහැ පන්ති ළමයිකුත් කවුද කියලා. ව්‍යවස්ථාදායකය, විධායක සහ අධිකරණය. ව්‍යවස්ථාදායක සහ විධායකය සහ කියන අධිකරණයේ තුනම අද ව්‍යවස්ථා සභාවෙන් පාලනය වෙනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මට ඒකට කරුණු ඕන තරම් තව කියන්න තියෙනවා. මම ඒකට කාලය ගන්නෙ නැහැ. නමුත් අද වන විට ව්‍යවස්ථා දායක සභාව හැසිරී ඇති ආකාරය සහ ක්‍රියාකාරීත්වයේ ආකල්ප සහ ඒ තුලින් විදහාමාන වන සංස්කෘතිය තුලින් පැහැදිලි වන්නේ ව්‍යවස්ථා මණ්ඩලයේ පත්කිරීමකින් ප්‍රජාතන්ත්‍රවාදයට සහ යහපාලනයට ගරු කරන සමාජයේ බලාපොරොත්තු කිසිවක් ඒ ආකාරයෙන් සිදු නොවන බවයි. මම පැහැදිලි උදාහරණයක් මගින් මෙම කියනු ලබන කරුණු පැහැදිලි කරමි. ව්‍යවස්ථාවේ 41(1)(90) සභා විසින් මා වෙත සෑම මාස 3කට වරක්ම ඊට පෙර ආතුව ඌ මාස 3 තුල එහි කටයුතු පිළිබඳ වාර්තාවක් මා වෙත ඉදිරිපත් කළ යුතු වන්නේ. ඒ වාර්තාව මට ලැබිලා තිබෙනවා මාස 3කට සැරයක් එවන. නමුත් ගරු කථානායකතුමනි, විශේෂයෙන් මේ නම් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව සහ ඒ තෝරා ගැනීම පිළිබඳව ඒ වාර්තාවල එවැනි දෙයක් පැහැදිලිව සඳහන් වන්නේ නැහැ. මම දැකපු ඒවැනම් මම ඔක්කොම කියුවේ නැහැ මේ මුළු අවුරුදු ගානෙම. නමුත් මම අද උදේත් ඊයේ කීවයි වාර්තා කීපයක්. නමුත් මේ ඇතිවෙච්ච තත්ත්වයන්වලදී පැහැදිලි නැහැ. නීතිපතිවරයා පත්කිරීම, පොලිස්පතිවරයා පත්කිරීම, ඒ කියන කරුණු මේ විනිශ්චකාරවරුන් විතරක් නෙවෙයි. නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා පත්කිරීමේදී විවස්ථා සභාව ඒ තෝරන අවස්ථාවේ එදා අනුගමනය කළ වැඩපිළිවෙල මා දන්නා පරිදි ඒ සජාතාරාත්මක නොවන බවයි මගේ අදහස. ඒ තනතුරුවලට තේරීමේදී අර සිවිල් සංවිධානවල පුද්ගලෙන් වැඩි පිරිසක් ඒ තීන්දු ගන්න අවස්ථාවේ නියෝජනය වෙලත් නැහැ. ඒගොල්ල හිතාමතා නොගියද, එන්න එපා කිව්වද, ඒගොල්ල නැතුවට කමන්නේ මේ මිජියේ තීන්දු ගමු කියලා ගත්තද, මේ කියන කාරණා තිබෙනවා. ඒ තනතුරුවලට පත් කළ පුද්ගලයන් පිළිබඳව අද රටේම ප්‍රශ්න තිබෙනවා, විශේෂයෙන්ම පොලිස්පතිවරයා සම්බන්ධයෙන්. මේක මම කියලා තිබෙනවා. මම ඉසේ පවසන්නේ මේ ඉතාමත්ම බරපතල ලෙස බලපෑ ඇත්තේ මේ රට ඉහළම අධිකරණවල එනම් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය විනිසුරුම්පත් කිරීමේදීය. මෙහිදී වැදගත් වන්නේ 41(4) විවස්ථාවයි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන් සහ අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන් පත්කිරීම හා සම්බන්ධ කර්තව්‍ය ඉටු කිරීමේදී සභාව විසින් අග්‍රවිනිශ්චයකාරතුමාගේ අදහස් ලබාගත යුතු බවට සඳහන් කර ඇත. මේ 19 විවස්ථාවට අනුව අනිවාර්යයෙන්ම දිගු කළ යුතු කරුණකි. එය විවස්ථාවට අදුවත් කරනු ලැබුවේ බලය බෙදීමේ න්‍යායට අප පිළිපදින ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමය තුළ ඇති මූලික සංකල්පයන්ට දක්වන දෙයි ගෞරවය පදනම් කරගෙනයි. විනිශ්චයකාරතුමගේ ක්‍රියාකාරකම්, අවංකභාවයේ කාර්යක්ෂමතාවයේ වෘත්තියට අදාළ අනෙකුත් කරුණු පිළිබඳ විමසීමක් හෝ නිගමනයකට එළඹීමේ බලයක් මට හෝ විවස්ථා සභාවට හෝ විවස්ථාවෙන් පවරා නොමැති බව නොරහසකි. ඒ වගකීම පරිත්‍යාගී අග්‍රවිනිශ්චයකාරතුමා සහ අධිකරණ සේවා කොමිෂන් සභාවට වන අතර එසේ නොමැතිනම් ඒ හා අදාළ විවස්ථා මගින් සකසා ඇති ක්‍රමවත් ක්‍රියා පටිපාටියක් මගින් පමණි. මේ සම්බන්ධව මා ඉතාම සංවේදී මෙන් මම දැනුමක් තිබූ බැවින් ඉහළ අධිකරණවල විනිසුරුවරුන් පත් කිරීමේදී ඔවුන්ගේ ජේෂ්ඨත්වයේ සලකා වුන්ට උසස්සීන් ලබා දීමට විවස්ථා මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කර ඇත. නමුත් මෙම නිර්දේශයන් දිගින් දිගටම කිසිදු හේතුවක් නොදක්වා විවස්ථා සභාව මගින් ප්‍රතික්ෂේප කර ඇත. මේට හේතුව කුමක්ද? මේට හේතු කුමක්දයි සෙවීම සඳහා විවස්ථා සභාව මගින් මා වෙත එවුන් ලැබූ වාර්තා මම දැඩි පරිශීලනයට ලක් කළෙමි. නමුත් එම කිසිම වාර්තාවක අදාළ කිසිම දැනුම් දීමක් මා වෙත දන්වා නොමැති බව දන්වන්නේ බලවත් කනස්සල්ලෙනි. එපමණක් නොව අවම තර්මයේ මෙම නිර්දේශ සම්බන්ධව අග්‍රවිනිශ්චයකාරතුමා සඳහන් කර ඇත්තේ කුමක්ද? ඔහුගේ නිර්දේශ මොනවාද? ඔහු එම විනිශ්චයකාරවරුන් පිළිබඳව දරන මතයේ කුමක්ද යන කිසිම දෙයක් සම්බන්ධව අද වනතුරු විවස්ථා සභාව වචනයක් හෝ මා වෙත දන්වා නොමැත. මට ඉතා විශ්වාසනීය ආකාරයෙන් දැනගැනීමට ලැබී ඇත්තේ මා උසස් අධිකරණ විනිශ්චයකාරවරුන් සම්බන්ධ කරනු ලබන නිර්දේශ අග්‍රවිනිශ්චයකාරතුමා විසින් කිසිදු විරෝධතාවයක් දක්වා නොමැති බවයි. ඒවා සියල්ල අග්‍රවිනිශ්චයකාරතුමා විසින් පිළිගෙන ඇති බව මා වෙත තොරතුරු ඇත. එවැනි පදනමක් යටතේ මගේ නිර්දේශයන් ප්‍රතික්ෂේප කිරීමට විවස්ථා සභාවට ප්‍රේෂණය කරගෙන ඇත්තී බලය කුමක්දැයි මට ප්‍රශ්නයකි. වැනි බලයක් ආරෝපණය කරගෙන කරුණු ලබන ක්‍රියාදාමයක් මගින් පිළිබිඹුවන්නේ විවස්ථා මණ්ඩලයේ අත්නොමතික ලෙස ක්‍රියා කරන බව නොවේද? එපමණක් නොවේ මවගින් පිළිබිඹුවන්නේ විවස්ථා මණ්ඩලයේ බලය බිඳීමේ මූලධර්මයන්ට කිසිදු ගෞරවයක් නොදක්වා අධිකරණයේ ස්වාධීනත්වයට හානිදායක අන්දමින් ක්‍රියා කරන බව නොවේද? විවස්ථා සභාවේ මෙම ක්‍රියාදාමයේ තේරුම් ගන්නවස් ඔවුන් විසින් මා වෙතම ලැබූ වාර්තාම් පරීක්ෂා කර බැලුවෙමි. එම වාර්තාවල අන්තර්ගත ඒ මාගේ නිර්දේශ සම්බන්ධ අග්‍රවිනිශ්චයකාරතුමාගේ මතය පිළිබඳ වචනයක් හෝ සඳහන් නොමැත. මෙමගින් විවස්ථා සභාව අධිකරණයේ බලය සහ ජනතාව මා වෙත පරා ඇති විධායකයේ ස්වෛරීත්වය පිළිබඳ බලයද උවමනාවෙන්ම නොසලකා හැර ඇති බව පැහැදිලි නොවන්නේද? මාගේ මතයට අනුව මේ ඉතා විශාල විවස්ථා උල්ලංඝනය කිරීමකි. මේට ඇති හේතුව කුමක්ද? මගේ මතයට අනුව නම් මේට ඇති ප්‍රධානම හේතුව වන්නේ මෙම පසුගිය අවුරුදු 4 කාලය තුළම විවස්ථා සභාව අනුගමනය කළ යුතු කාර්යපටිපාටිය. සකී හා කර්තව්‍යයන් ඉටු කිරීමට අදාළව රීති සෑදීම ආදී සුවිශේෂ කර්තව්‍යයන් නිසියාකාරයෙන් සිදු නොකිරීමයි. විවස්ථාවේ 41(6) සහ 41(3) යන විවස්ථාවන් මෙහිදී ඉතා වැදගත් වේ. ඒ වෙනුවෙන් විශේෂයෙන් මම මෙහිදී ඒ පිළිබඳ විවස්ථාවේ කරුණු පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුක්‍රම විවස්ථාවේ 41(4) ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන් සහ අභියාචනාකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන් පත්කිරීම හා සම්බන්ධ කර්තව්‍ය ඉටු කිරීමේදී සභාව විසින් අග්‍රවිනිශ්චයකාරවරයාගේ අදහස් ලබාගත යුතුය කියලා එතන එහෙම කියනවා. ඊළාට 41(6) 41(a) හෝ 41 ඈ විවස්ථා යටතේ යම් පත්කිරීමක් සඳහා යෝග්‍ය තැනැත්තන් නිර්දේශ කිරීමේදී හෝ අනුමත කිරීමේදී අනුගමනය කළ යුතු කාර්යපටිපාටියද ඇතුළත් සභාවේ රැස්වීම සහ ඒ රැස්වීම වලට කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු කාර්යපටිපාටිය සභාව විසින් තීරණය කරනු ලැබිය යුත්තේය. විවස්ථාව 41 ඌ 3 41 ඌ 1 ඉඳලා 41 ඌ 1 සභාව විසින් සෑම මාසක තුනකට වරක් ඊට පෙර ආතුව වූ මාස 3 තුල එහි කටයුතු පිළිබඳව වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුත්තේය. 41 ඌ 2 ආනුක්‍රම විවස්ථාවෙන් හෝ වෙනත් යම් ලිඛිත නීතියකින් පනුන් ලැබිය හැකි පරිදි හෝ පවරනු ලැබිය හැකි පරිදි වූ වෙනත් කාර්ය සහ කාර්තව්‍ය සභාව විසින් ක්‍රියාත්මක කිරීමද ඉටු කිරීමද කරනු ලැබිය යුත්තේය. 41 ඌ 3 ස්වකීය කාර්ය හා කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීමට අදාළව රීති සෑදීමට සභාවට බලය ඇත්තේය. එකී සියලු රීති ගැසට් පත්‍රයේ පරකලනු ලැබිය යුතු අතර එකී පළකිරීමෙන් මාස 3ක් ඇතුළත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුත්තේය. ගරු කථානායකතුමනි, මෙන්න මේ කාරණාව ඉෂ්ට වෙලාද කියලා මම දන්නේ නැහැ. මට නම් දැනගන්න නැහැ. කොමිෂන් සභාවේ කාර්ය පිළිබඳව 41 ඌ 3 කියන ස්වකීය මේ කොමිෂන් සභාවේ නෙවෙයි විවස්ථා සභාවේ විවස්ථා සභාව කටයුතු කිරීමට අවශ්‍ය ස්වකීය කාර්ය හා කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීමට අදාළව රීති සෑදීමට සභාවට බලය ඇත්තේය. මම දන්නේ නැහැ රීති හදලාද කියලා. එකී සියලු රීති ගැසට් පත්‍රයේ පළ කරනු ලැබිය යුතු අතර එක ගැසට් වෙලා තියෙන්න ඕන. එකී පළකිරීමේ මාස 3ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුත්තේය. මං හිතනවා මෙන්න මේ රීති හදලා ගැසට් කරලා ඒක පාර්ලිමේන්තුවේ අනුමත කළා තිබුණා නම් අද මේ විනිශ්චයකාරතුමාලා පත්කිරීමේදී ඇතිවෙන ප්‍රශ්නය ඇති වෙන්නේ නැහැ කියලයි මම විශ්වාස කරන්නේ. මගේ මතයේ හැටියට 41 ඈ 6 විවස්ථාවට සහ 41 ඌ 3 යන විවස්ථා සභාවේ කාර්යයන් සම්බන්ධ අතිශයින්ම වැදගත් වේ. මෙම විවස්ථාවන් නිසියාකාරව පිළිපැදීමකින් විවස්ථා සභාවේ ක්‍රියාදාමයන් විනිවිද භාවයට පත්වන අතර ඒවා විවස්ථා සභාවම බලාපොරොත්තු වන්නා වූ අපක්ෂපාතිත්ව යුක්තිසහගත බව ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට අනුව ක්‍රියාත්මක වෙන යුක්තිසහගත සමාජයක් සැදීමේ ක්‍රියාදාමයන් කඩවත් කරන සංසිද්ධීන්ය. ඒ වයින් පරිබාහිර ක්‍රියාත්මක වීම තුළින් සිදුවන්නේ විවස්ථා සභාව සහි ඇති ගෞරවය නැති කර ගැනීමයි. ඒ දේශපාලනීකරණය වීමයි. ඒ අන්තනෝමතික වීමයි. මෙම විවස්ථා සභාව අදවනතුරු තම ක්‍රියාපටිපාටිය තම නීති රීති තම ප්‍රතිපත්ති සකස් කර ඒවා ගැසට් පත්‍රයේ පළ කර ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමක් සිදු කර නොමැති බව මා දන්නා පරිදි සඳහන් කරන්නේ බලවත් කනස්සල්ලේ. මේ සම්බන්ධ විවස්ථා සභාව තම නිදහසට කරුණ වශයෙන් දක්වන්නේ ඔවුන් 17 විවස්ථා සංශෝධන යටතේ සකසනු ලැබූ පැරණි ක්‍රියාදාමයන් දැනට අනුගමනය කරන බවයි. මේ කිසිසේත්ම සෑහීමට පත්විය හැකි තත්වයක් නොවේ. 17 සංශෝධන යටතේ කරනු ලබන ක්‍රියාපටිපාටියන් අනුගමනය කිරීමට තීරණය කිරීම මේ විවස්ථා සභාවට හැකිව දේ එසේ කිරීමට ප්‍රථම ඒවා ගැසට් පත්‍රයේ පළ කර මාස 3ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන අනුතුර ක්‍රියාත්මක කළ යුතු බව මගේ මතයයි. ඒ 19 සංශෝධනයට අනුව අත්‍යවශ්‍ය කාරණයකි. අදවනතුරු මේ විවස්ථා සභාව මෙම කාර්යයන් නොකිරීමේ පිළිවන්නේ මෙම ආයතනයේ දේශපාලනීකරණය ඇති බව නොවේද? එපමණක් නොව 19 විවස්ථාවෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ බලතල ආනුක්‍රම විවස්ථාවේ 126 වන වගන්තිය ඇති මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම සම්බන්ධව අධිකරණයට නඩුවක් ගෙන යාමට ඇති බලයට යට කර ඇත. එවැනි තත්වයක් තුළ 17 විවස්ථා සංශෝධනය යටතේ ගොඩනැගූ ක්‍රියාපටිපාටි නිසා නීති රීති 19 සංශෝධනය යටතේ ආදේශ කරගත හැකි වන්නේ කෙසේද යන්න මට ප්‍රහේලිකාවකි. මේ ව්‍යාකූලත්වය යටතේ විවස්ථා සභාව ක්‍රියා කරන ආකාරය පිළිබඳව අපි විශේෂයෙන්ම නිවැරදි වැඩපිළිවෙළක අවශ්‍යතාවය සඳහන් කරමි. ඒ වගේම අදවනතුරුයට මේ තිබෙන කරුණු සම්බන්ධයෙන් විශේෂයෙන්ම සමාජයේ දකින කාරණා මම මෙහිදී පැහැදිලි කළා. නීතිපති පත් කිරීමෙන් මසකට පසු එළඹියේ පොලිස්පතිවරයා පත් කිරීම. නීතිපතිවරයා තෝරා ගැනීමේ කාර්යය සහ පොලිස්පතිවරයා තෝරා ගැනීමේදී විශේෂයෙන්ම මේ පුද්ගලයන් පිළිබඳව ඒ තෝරාපත් කර අවස්ථාවේ තීන්දුගත් අවස්ථාවේ විවස්ථා සභාව කටයුතු කළේ යන්න දන්නේ ඒ විවස්ථා සභාවේ සිටි පිරිස් පමණයි. මේට හේතුව ආයතනයේ ඇති විනිවිද භාවයක් නොමැතිකමත් ඒ දේශපාලන හස්තයක් මගින් හසුරුවීමයි. ඒ වගේම මා වෙත මාස 3කට සැරයක් ඉදිරිපත් කර ඇති කිසිදු වාර්තාවක් මේ එවැනි කරුණු සම්බන්ධයෙන් වචනයක් හෝ සඳහන් කර නොමැත. එනිසා මේ කරුණු මම ඉතාමත් සැලකිල්ලට ගන්නා ලෙස ඔබතුමාගෙන් ළඟින් ඉල්ලා සිටිනවා. මම අර කලින් කිව්ව වගේ ගරු ඇමතිවරයෙක් සහ මන්ත්‍රීවරයෙක් මේ විවාදය ආරම්භ වූ අවස්ථාවේ පත්කර ඇති විනිශ්චකාරවරුන්ට මම විරෝධය පළ කරලයි කියලා කරන මතය මම නැවත නැවතත් ප්‍රතික්ෂේප කරනවා. ඒ හදන්නේ ප්‍රේසාධිකරණයේ තියෙන අභියාචන අධිකරණයේ ඉන්න විනිශ්චකාරතුමාලා මාත් එක්ක තරහ කරන්නයි ඒ හදන්නේ. කිසිම තැනක මම එහෙම එකක් කියලා නැහැ. මගේ එකම ප්‍රශ්නය ප්‍රතික්ෂේප කරපු අය පිළිබඳව කවුද වගකීම ගන්න. ඒ ගැන ඇයි හේතු පැහැදිලි කරන්නේ නැත්තේ? ඒ ඇයි උත්තරයක් දෙන්නේ නැත්තේ? මේ ඒ කිසි කෙනෙක් මගේ නෑදෑයවත් මිත්‍රයවත් කිසි කෙනෙක් නෙවෙයි. මේ ප්‍රශ්නේ උනාට පස්සේ තමයි ඒගොල්ල දැන් එක සැරේ දෙසරේ තුන් සැරේ හතර සැරේත් ඇවිල්ලා මට අභියාචනා දෙනවා මේ කාරණා කියනවා. එතකොට ඒ ප්‍රශ්නේ තුල මම ඒ අයට පිළිතුරක් දීම වගේම ඉන් අද පහළ උසස් වීම බලාපොරොත්තුෙන් ඉන්න මම කියපු මහාධිකරණයේ දිසාධිකරණයේ ප්‍රාථමික අධිකරණයේ මේ අධිකරණවල අනාගත බලාපොරොත්තු ඇතුව සිටින අයට තමාගේ අනාගතය පිළිබඳව උසස් වීම දීමේදී සාධාරණ අපක්ෂපාතී ස්වාධීන ක්‍රමවේදයක අවශ්‍යතාවය අපි දැඩි ලෙස අවධාරණය කිරීම අවශ්‍ය නිසායි ගරු කථානායකතුමනි මා මේ කරුණු සඳහන් කළේ. ඒ නිසා මේ කරුණු ඉදිරිපත් කිරීමේදී කිසිසේත්ම ඔබතුමා හෝ කිසිවෙක් එල්ල කරගෙන නෙවෙයි මම මේ කරුණු සඳහන් කළේ. අපි රජයක් විදිහට අපි හැම කෙනෙක්ම මේකට වග කියන්නට ඕනේ. අපි වැරදි පාරක ගියොත් අපි ඔක්කොම අමාරු වැටෙනවා. අධිකරණයේ ස්වාධීන කොමිෂන් සභා මේ සියල්ල තුළම ස්වාධීන කොමිෂන් සභාවලත් මේ කියපු ආකාරයටම කිසිම රෙගුලාසි හදලා නැහැ. ඒවැ ප්‍රතිපත්තිය මොකද්ද? ඒගොල්ලන්ගේ මග පෙන්වීම මොනවද? පොලිසි ගයිඩ්ලයින්ස් ඒවා කිසිම දෙයක් නැහැ. ඉතින් ඒ හේතුව නිසා දැන් උදාහරණයක් විදිහට ගත්තොත් පොලිස් කොමිෂන් සභාව. පොලිස් කොමිෂන් සභාව IGP කේ ඉඳලා පොලිසිය පල්ලෙහා ඉන්න රාළහමිගේ මාරු වීමට දක්වා ඒගොල්ල ඇතුල් වෙලා ඉන්නවා. හැබැයි කොමිෂන් සභාවේ මම දන්න විදිහට අරමුණ ඊට වඩා වෙනස් දෙයක්. හොඳ ගුණාත්මක පොලිස් සේවාවක් ඇති කරන්න, හොඳ මහජන සම්බන්ධතාවයක් ඇති කරගන්න, පොලිසියේ විශේෂයෙන්ම නව පර්යේෂණ අංශ වගේම දැනුම වැඩි කරන අංශත් එක්ක ප්‍රමිතිය උසස් කරන්න, ඒවා තමයි වඩාත් කිරීම අවශ්‍ය වන්නේ. ඉතින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවත් අද බලන්න මේ රටේ රාජ්‍ය සේවයේ ලක්ෂ 16ක් ඉන්නවා. දැන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සීමාව කොතනද කියලා නෑ. අමාත්‍යංශ ලේකම්ගේ ඉඳලා කම්කරුවට එනකම් පියන්ට එනකම් කොමිෂන් සභාවෙන් තමයි කල්පනා කරන්නේ. ඉතින් දෙපාර්තමේන්තු ප්‍රධානී අමාත්‍යංශයේ ලේකම් ඒ අයටත් යම් කිසි වගකීමක් දීලා කොමිෂන් සභාවල කෙරෙන කාර්ය පිළිබඳව සීමාව කොතන අවශ්‍ය ඒ රෙගුලාසි ඒ විදිහට අර කලින් මම පෙර කී සඳහන් විදිහට මේ කරුණු කරනවා නම් මම හිතන්නේ ගරු කථානායකතුමනි අපි බිහි කළ මේ සුජාත දරුවා මෙහෙම නරක දරුවෙක් වෙන්නේ නැහැ. දෙමව්පියෝ දරුවා හදපුවාම හැම දෙමව්පියෙක්ම කැමති හොඳ දරුවෙක් හදන්න. සුජාත සහ අතිජාත දරුවෙක්. ඒකට අපි හදපු 19 සංශෝධනය අපේ ඒ 19 සංශෝධනයෙන් බිහිවෙච්ච අනික් දරුවෝ තමයි ස්වාධීන කොමිෂන් සභා. මේවා වැරදි පැත්තකට යනවා නම් ඉතාමත්ම බරපතලයි. ඒ මොකද පුළුල් බලතල රාශියක් දීලා තියෙන නිසා. ඒවා දේශපාලනේ කරණය වූ හොත් රට තුල අපක්ෂපාතිත්වය මධ්‍යස්ථභාවයේ ස්වාධීනත්වයේ කියන කරුණු පිළිබඳව බරපතල අභියෝගයකට සමාජය ලක් වෙනවා. ඒ නිසා මම ඉතාම සද්භාවයෙන් ඉතාම කාරුණිකව මම මේ කරුණු සඳහන් කළේ මේ තත්ත්වයේ කරුණු පැහැදිලි කිරීමටයි. මා මුලින්ම කතාව ආරම්භ කරනකොට කිව්ව වගේම මේ ගරු සභාවේ මේ උත්තරී සභාවේ මම මන්ත්‍රීවරයෙක් නොවේ ජනාධිපතිවරයා විදිහට ජනාධිපතිවරයාටත් දැනට තිබෙන බලතල සම්බන්ධයෙන් මේ කරන කටයුතුවලදී ඒ කට පිළිබඳවත් ප්‍රශ්න මතුවී තිබෙන නිසා තමයි මම මේ කරුණු පැහැදිලි කිරීම කරනු ලැබුවේ. මම 2015 මැතිවරණ ප්‍රකාශනයේත් මම කිව්වේ ජනාධිපති ධූරය අහෝසි කරන්න තමයි මම එන්නේ කියලා. ඒක අහෝසි නොකිරීම කරන එක මගේ අතින් සිදු නොවුණු දෙයක් නෙවෙයි, පාර්ලිමේන්තුවට අයිති දෙයක්. මේ ගරු සභාව කැමති නම් මේ ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳව මේ උත්තරීතර සභාව ගන්න මොන තීරණයක්ද? ඒ ඕනෑම තීරණයකට මගේ එකඟතාවය එදත් එහෙමයි එදත් එහෙමයි. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා මේ කරුණු පැහැදිලි කිරීම පිළිබඳව ඔබ සියලු දෙනාගේම කාරුණික අවධානය යොමු කරන්න කියා ඉල්ලා සිටමින් මම නවතිනවා. ස්තුතියි.
අධිකාරු ජනාධිපති විසින් විවිධ කරුණු ගැන හැර දැක්වුවා. මම මේක සභාවේ අවධානය යොමු කළා. ඔබතුමාට යථා කාලයේදී පිළිතුරක් ලැබෙන්නට සලස්වනවා. බොහොම ස්තුතියි.